ගරු චන්න ජයසන මන්තුමා, ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබෙනවා.
විනාඩි 5ක් තිබුණා, තවත් අඩු කරලා මුලසන අරුට මන්ත්‍රීතුමනි, අද සංචාරක කර්මාන්තය පිළිබඳ සාකච්ඡාවක් උනත් ආරම්භයේදී පුරාවිද්‍යාව ගැනත් කතා කරන්න තිබුණා. හැබැයි මීට පෙර අදහස් දක්වපු මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මැතිතුමා දක්වපු කාරණා කිහිපයක් පිළිබඳව අදහස් දක්වන්න ඕන. එතුමා කීවා උතුරු සහ නැගෙනහිර පළාත් බෞද්ධකරණය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා කියලා. ඇත්තටම උතුරු සහ නැගෙනහිර පළාත් අමුතුවෙන් බෞද්ධකරණය කරන්න දෙයක් නැහැ. වසර දහස් ගණනක් තිස්සේ ඒ ප්‍රදේශයේ බෞද්ධ උරුමයක් තියෙන්නේ. ඒ ප්‍රදේශවල තියෙන බෞද්ධ සිද්ධස්ථාන වලින්, වෙහෙර විහාර වලින්, පුරාවස්තු වලින් එය ඉතාම පැහැදිලිව පේනවා. හැබැයි අද වෙනකොට ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. මේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඉතාම ශීඝ්‍රයෙන් විනාශ කරගෙන යනවා. අද දවසේ අරුණ පත්තරේ නිලන්ත මදුරාවල මහත්මයා පෙන්වලා දීලා තියෙනවා, යුද්ධයෙන් පසු උත්තරේ පුරාවිද්‍යා ස්ථාන 80%ක් වනසලා තියෙනවා කියලා. ඉතින් මේක තමයි මේ මොහොතේ අප රටක් හැටියට මුහුණ දෙන බරපතලම ප්‍රශ්නයක් හැටියට අපි හඳුනා ගන්නවා. මොකද මේ පුරාවස්තු විනාශ කිරීම හරහා නැවත වතාවක් මේ රට තුළ යුදමය තත්ත්වයක්, අසහනකාරී තත්ත්වයක් ඇති කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරනවා කියලා අපිට පේනවා. ඉතින් ඒ වගේම එතුමා කුරුන්දි විහාරය ගැනත් කතා කරා. විශේෂයෙන්ම පහුගිය සතිය අපි කුරුන්දි විහාරය පිළිබඳ මුලදෙව් දිස්ත්‍රික්කයේ පොතක් පළ කරා. මමත් ඒ සඳහා දායක වුණා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ කුරුන්දි විහාර වංශය මම අද පාර්ලිමේන්තු පුස්තකාලය සඳහා ලබා දෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ගෝවින්දන් කරුණාකරන් මන්ත්‍රීතුමාටත්, ඒ අදහස් දක්වපු අනිත් මන්ත්‍රීතුමාලාටත් පොත මුල ඉඳන් අන්තිමට කියවලා, එහෙම නැත්නම් භාෂා ප්‍රශ්නයක් තියෙනව නම් වෙනත් කෙනෙක් ලව්වා ඒ පොත කියවගෙන එහි අඩංගු කාරණාවලට සබුද්ධික වශයෙන් උත්තරයක් දෙන හැටියට, ඒ වගේම පොත දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලටත් පරිවර්තනය කිරීම සඳහා අප කටයුතු කරගෙන යනවා. එතුමා කිව්වා කුරුන්දියේ බෞද්ධයන් සිටි වගට කිසිදු සාධකයක් නැහැ කියලා. මම මේ වෙලාවේ අදහස් දක්වන්න කැමතියි HCP බෙල් මැතිතුමා 1905 වසරේදී ආකියොලොජිකල් සර්වේ ඔෆ් සිලෝන් ඒ වාර්ෂික වාර්තාවට එතුමා සපයපු වචන කීපයක්, වාක්‍ය කීපයක් කියවන්න මම කැමතියි. එතුමාට ඒකෙන් මේ කුරුන්දි විහාරයේ කාට අයිති පුදුබිමක්ද කියන පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන්. The most extensive ruins in the whole province are those at Kurunthan Malayo Piyangala at the south end of the embankment of Kurunthan Kulam Tank. Kurunthan Kulama Vave Dakunu Pradeshe Tiyana Kurundu Khande Tiyana ඒ පුරාවිද්‍යාත්මක භූමිය තමයි මුළු උතුරු පළාතේම තියෙන සුවිශල්ම පුරාවිද්‍යා භූමිය හැටියට HCP බෙල් මහත්මයා හඳුනාගන්නේ. Mr. Parker thinks that this is a spot that is said to be have been visited by Buddha on his second journey to the Ceylon. මේ පාක කියලා කියන්නේ හෙන්රි පාක මහත්මයා හඳුනාගෙන තියෙනවායි කියනවා. බුදුරජාණන් වහන්සේ ලංකාවට දෙවනවරට වැඩම කළ අවස්ථාවේදී කුරුන්දි පුදුබිමට පැමිණි බවට, ඒ ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනතාව පවා විශ්වාස කරනවා. සුන්දරලිංගම් මහත්මයා 2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් කොළඹදී තිබුණ රැස්වීමකදී ප්‍රකාශ කරලා තියෙනවා දෙමළ ජනතාව ඒ ආකාරයේ විශ්වාසයක් දරන බවට. ඊට පස්සේ තමයි වැදගත් මේ ප්‍රකාශය එන්නේ. The ruins on the hill are undoubtedly Buddhist relics and they are in much better preservation than any of those on the plat. Honorable presiding member, I reiterate this. The ruins on the hills are undoubtedly Buddhist relics. කිසිදු සාධාරණ ශක්‍යකින් තොරව මුලතිව් කුරුන්දි පුදබිම බෞද්ධයන්ට හිමි පුදබිමක් බව මීට සියවසකට පෙර HCP බෙල් මහත්මයා ඉංග්‍රීසි ජාතිකයේ පෙන්වලා දීලා තියෙනවා. එපමණක් නෙමෙයි, ද මැනුවල් ඔෆ් වන්නි දිස්ත්‍රික් නමින් JP ලෙවිස් මැතිතුමා ඒත් ඉංග්‍රීසි ජාතිකයේ වන්නි දිස්ත්‍රික්කේ බාරව කටයුතු කරපු නිලධාරියෙක් ගවර්න්මන්ට් ඒජන්ට් හැටියට එතුමාගේ ලේඛනවල පවා පැහැදිලිව සඳහන් වෙනවා මේ පුදබිම පිළිබඳ. අපේ පර්යේෂණයෙන්, ගවේෂණයෙන් හෙළිවෙච්ච කාරණය තමයි කල්ලාටනාග රජතුමා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී තමයි මේ පුදබිම ඉදි කරන්නේ. ඒ ගැන මහාවංශය සඳහන් වෙනවා. සිංහල අටුවා තුනක් තියෙනවා, මහා අට්ට කතා, ඒ වගේම පරිච්ඡට්ට කතා සහ කුරුන්දි අට්ට කතා නමින් කුරුන්දි අට්ට කතා ලියවිච්ච පුදබිම තමයි කුරුන්දි පුදබිම. පළවෙනි අග්බෝ රජතුමා එහි විහාරස්ථානයක් කරපු බව මහාවංශය සඳහන් වෙනවා. හතරවෙනි අග්බෝ රජතුමාගේ සෙනවියෙක් ඒ ස්ථානයේ යම් ඉදිකිරීමක් කළ බව සඳහන් වෙනවා. පළවෙනි විජයබාහු රජතුමා, පොළොන්නරුවේ මහා විජයබාහු රජතුමා කුරුන්දි විහාරය ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වෙනවා. සමස්ත හැටියට මේ කුරුන්දි විහාරයේ ඉතිහාසය ගත්තොත් එහෙම සිංහල රජදරුවන් ඉදිකර බවට කිසිදු සාධාරණ සැකයක් නැහැ. ඒ වගේම තමයි මෙතුමල්ලා කියන තියෙන විදිහට ඒ ස්ථානයේ කිසිදු හින්දු පූජා භූමියකට නටබුන්නේ නැහැ. එතුමා එහෙම තියෙනවා නම්
කාලය අවසන් වෙනවා කර මන්තුමා.
මට මිනිත්තුවක් දෙන්න ගරු මුලසනාරුවට මන්ත්‍රීතුමනි. එහෙම තියෙනවා නම් අපි ගවේෂණයක් කරමු. කරලා හම්බ වෙනවා නම් හින්දු පුරාවිද්‍යා භූමියක් තියෙනවා නම් අපේ කිසිම විරෝධතාවක් නැහැ එතුමල්ලා වැඳ පුදා ගැනීම සම්බන්ධයෙන්. හැබැයි චේතනාන්විතව ඉතාම සංවිධානාත්මක ලෙස උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීමේ වැඩපිළිවෙල අපි හෙලා දකිනවා. ඒ සඳහා ඉඩ නොතැබිය යුතුයි. එහෙම විනාශයක් වෙන බවකට මම අද මේ ගරු සභාවේ සභාගත කරනවා. උතුරු පළාතේ වවුනියාව මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක තුනේ පුරාවිද්‍යා භූමි විශේෂයෙන්ම බෞද්ධ පුරාවිද්‍යාත්මක භූමි මොන ස්ථානද විනාශ වෙලා තියෙන්නේ කියන කාරණය මම මේ සභාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ පුදබිම් රැක ගැනීම සඳහා කටයුතු කරන උතුරු පළාතේ ප්‍රධාන සංගණායක ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ නැගෙනහිර තමන් කඩුව දෙපළාතේ ප්‍රධාන සංගණායක අපේ පනාමුරේ තිලකවංශ නායක ස්වාමින් වහන්සේටත් අද මේ සභාවේදී පිටතදී ජීවිත තර්ජන සහ මරණ තර්ජන එල්ල වෙලා තිනවා. ඒක නිසා මම ඉතාම ඕනෑකමින් මේ ගරු සභාවේදී ඉල්ලා සිටිනවා උන්වහන්සේලා දෙනමගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කර්මන්තමා. ඊළඟට ෆයිසල් කාසිම් මන්තමා, ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. சபைக்கு தலைமை தாங்கிக் கொண்டிருக்கும் தலைவர்களே, இன்று தொல்பொழியல் சுற்றுலா பயணத்துறை சட்டத்தின் கீழ் இன்று மசோதாவை இன்று பேசிட்டு மகிழ்ச்சி அடைகின்றேன். பொதுவாக நாங்கள் இன்று சுற்றுலா பற்றி பேச வேண்டியிருக்கின்றது. அதாவது அம்பாறை மாவட்டத்திலே அருகம்பை என்ற சுற்றுலா மையத்திலே இன்று மிக கூடுதலான சுற்றுலா பயணிகளை நாங்கள் பார்க்கின்றோம். இருந்தாலும் கூட அங்கு இருக்கும் அந்த சுற்றுலா பயணிகளுக்காக உதவி செய்து கொண்டிருக்கும் உரிமை, அதாவது காணி உரிமையாளர்கள் இன்று மிகவும் பெரிய பிரச்சனைக்கு உள்ளாயிருக்கின்றார்கள். உண்மையிலே இந்த பிரச்சனை, அதாவது நிலப்பிரச்சனை சம்பந்தமாக நீண்ட நாட்கள் நாங்கள் பேசியும் இதுவரைக்கும் எந்த முடிவும் கிடைக்கவில்லை. உண்மையாக சொல்ல போனால் அன்று அருகம்பை கிராமம் ஒரு சாதாரண கிராமமாக இருந்தது. அப்போது அந்த 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 கிராமத்துக்கு கொடுக்கப்பட்ட அந்த ஜெயபூமி உறுதியும் எல்டிஓ உறுதியும் அந்த காணிகளும் அதில் வீடுகளை கட்டி வாழ்வதற்காகவே கொடுக்கப்பட்டது. ஆனால் இன்று அருகம்பை கிராமம் ஒரு வியாபார ஸ்தலம் மாறுகின்றது. அவை இது சம்பந்தமாக நாங்கள் நீண்ட நாளாக இருக்கும் காணி அமைச்சரிடமும், அதாவது சுற்றுலா அமைச்சரிடமும் நிறைய
நாள்
பேசியிருந்தோம். இருந்தாலும் இதுவரைக்கும் அதுக்கு முடிவில்லை. இருந்தாலும் இன்றைய அதாவது சுற்றுலா அமைச்சர் ஹரேண்டு அவர்கள் இன்று அவர் காணி அமைச்சர் இருக்கிறதாக இன்று இவர்களுடைய காணிக்குரிய இந்த பூமியை வியாபாரத்துக்குரிய உறுதியாக மாற்றக்கூடிய ஒரு வேலை திட்டத்தை செய்யுமாறு நாங்கள் கேட்டுக்கொள்கின்றோம். இவ்வாறு செய்வதன் மூலம் இன்று வெளிநாட்டிலே உள்ள அதாவது முதலீட்டாளர்கள் அங்கு வந்து அவர்கள் அதாவது எந்த ஒரு வெளிநாட்டு முதலீட்டுக்கு வருபவர் அந்த இடம் அவருக்கு உரிமை என்றால் அவருக்கு அதில் அவர் அதாவது முதலீடுகள் செய்ய மாட்டார்கள். ஆகவேதான் இந்த காணி சம்பந்தமாக இவருடைய உரிமையை, நீங்கள் உரிமையை அதாவது வேறொருவருக்கும் மாற்றிக் கொடுப்பதற்கோ அல்லது வேறொருவருக்கு அவருடைய வியாபாரத்துக்கு இன்னும் கூட அங்கு இருக்கும் வியாபாரிகள் அதாவது ஹோட்டல் உரிமையாளர்கள் இன்னும் அவர்களுக்கு ஒரு லைசன்ஸ் எடுத்துக்கூட முடியாமல் இருக்கின்றனர். ஆகவே இவ்வாறான இருக்கும் இந்த காலகட்டத்திலே இவர்களுக்கு இவருடைய காணியை ஒரு அதாவது மாகாண சபை ஊடாகவோ அல்லது மத்திய அரசு ஊடாகவோ இவர்கள் காணி உரிமையை மாற்றிக் கொடுக்குமாறு நான் கேட்டுக்கொள்கின்றேன். அது மட்டுமல்ல, முக்கியமாக அங்கு காணப்படுகின்றது கடல் அரிப்பு பிரச்சனை இருந்தபோது அன்று அதாவது அங்கு கரையோர பாதுகாப்பு மூலம் 1000 மீட்டருக்குரிய ஒரு பாதுகாப்பு விட்டார்கள். அதே அவர்கள் 200 மீட்டர் மட்டும்தான் செய்திருக்கின்றார்கள். அதே போன்று மற்ற 800 மீட்டருக்குரிய ஜியோபேக் போடும் வேலை திட்டத்தை அரசாங்கத்தை செய்து கேட்டுகின்றோம். இருந்தாலும் நேரம் காண்மையினால் நான் எனது பேச்சை முடித்துக் கொள்கிறேன். நன்றி.
ஸ்தூதி மே கருமந்தமா. இலங்கட்ட செல்வராசா கஜேந்திரன் மே மந்தமா, ஒவ்வொரு மாட்டு வினாடி ஹாத்திரக்க காலையா பமனாய் காலை பிடிவந்த ஒரு அவதானி
இன்று தொல்பொருள் தொடர்பான ஒரு விவாதம் நடைபெற இருந்தது. ஆனால் பின்னர் தலைப்பு மாற்றப்பட்டு இப்பொழுது சுற்றுலாத்துறை தொடர்பான ஒரு விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. விழுந்திருக்கிற நாட்டினுடைய பொருளாதாரத்தை கட்டியெழுப்புவதற்கு சுற்றுலாத்துறையை நீங்கள் பயன்படுத்துவதற்கு பல திட்டங்கள் இருப்பதாக சொல்லிக் கொண்டிருக்கின்ற அதே நேரத்திலே 48 ஆண்டிலிருந்து தமிழர்களை அழித்தது போதாதென்று இப்பொழுது மீண்டும் தமிழர்களை அழிப்பதற்கான ஒரு முயற்சி மீண்டும் தீவிரமடைந்திருக்கின்றது. இன்றைய தினம் மயிலத்தமடு பகுதியிலே, மட்டக்களப்பு மாவட்டத்திலே மயிலத்தமடு பகுதியிலே தொடர்ச்சியாக அச்சுறுத்தலை எதிர்கொண்டு வருகின்ற தமிழ் பண்ணையாளர்களை சந்திப்பதற்காக சர்வமத குழு ஒன்று சென்றிருந்தது. ஒரு இஸ்லாமிய மௌலவி ஒருவர், 2 கிறிஸ்தவ மத குருக்கள், ஒரு சைவ மத குரு, ஜெகதீஸ்வர குருக்கள் என்கின்ற குரு, அதை விட பல ஊடகவியலாளர்கள் மற்றும் சிவில் சமூக செயற்பாட்டாளர்கள் அங்கே சென்றிருந்தார்கள். மயிலத்தமடுவுக்கு சென்று பெரும்பான்மை இனத்தவர்களால் அழிவுக்குள்ளாக்கப்படுகிற பண்ணையாளர்களை சந்தித்து அவர்களுடைய பிரச்சனைகளை கேட்டறிந்து விட்டு அவர்கள் திரும்பி வருகின்ற பொழுது புலனர்வை இல்லை மயிலத்தமடுவுக்கும் புலனர்வைக்கும் இடையில் இருக்கக்கூடிய இல்லை இறங்கிய ஒரு பாலம் இருக்கிறது. அந்த பாலத்தடியிலே வைத்து ஒரு பௌத்த மதகுரு தலைமையிலே 150 பெரும்பான்மை இன சிங்களவர்கள் அவர்களை சூழ்ந்து வழிமறைத்து 3.5 மணித்தியாலங்களாக அவர்களை தடுத்து வைத்திருக்கின்றார்கள். இவ்விடயம் தொடர்பாக எங்களுடைய கட்சித் தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்களுடைய கவனத்திற்கு கொண்டுவரப்பட்டதை அடுத்து அவர் ஜனாதிபதியினுடைய செயலாளருக்கு அறிவித்திருக்கின்றார். ஜனாதிபதியினுடைய செயலாளர் அது தொடர்பாக தான் நடவடிக்கை எடுப்பதாக கூறிவிட்டு அது தொடர்பாக தான் பாதுகாப்பு துறை சார்ந்த டிரான் அலஸ் அமைச்சர் அவர்களுக்கு தெரியப்படுத்தி இருப்பதாகவும் சம்பந்தப்பட்ட போலீஸ் மற்றும் ராணுவ தரப்புகளுக்கு அறிவித்திருப்பதாகவும் கூறியிருந்தார். ஆனால் 3.5 மணி நேரம் கடந்து இதுவரைக்கும் அந்த அவர்கள் விடுவிக்கப்படவில்லை. அவர்கள் சென்ற வாகனத்தினுடைய திறப்பு பறிமுதல் செய்யப்பட்டிருக்கிறது. அங்கே சுற்றி வளைத்திருக்கின்ற 150 மேற்பட்ட பெரும்பான்மையின சிங்களவர்களுக்கு சாராயங்கள் வழங்கப்பட்டுக் கொண்டிருக்கின்றது. அந்த 3-4 மதகுருக்களுக்கும் ஊடகவியலாளர்களுக்கும் சிவில் சமூக செயற்பாட்டாளர்களதும் உயிருக்கு பாரிய ஆபத்து ஏற்பட்டிருக்கின்றது. தயவு செய்து அக்ராசத்தில் இருக்கின்ற தலைமை தாங்கும்
உறுப்பினர்
உடனடியாக உங்கள் சபாநாயகருக்கு தெரியப்படுத்தி இவர்களுடைய உயிரை பாதுகாப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். இந்த மாதிரியான இனவெறி செயல்பாடுகள் தொடர்ந்து கொண்டிருக்குமாக இருந்தால் மீண்டும் இந்த நாட்டிலே வந்து தமிழர்கள் கடந்த காலங்களை போன்று கொன்று குவிக்கப்படக்கூடிய ஒரு ஆபத்து நிலைமை இருக்கின்றது. இதனால்தான் நாங்கள் வடக்கு கிழக்கு ஒரு சுயாட்சி வேண்டும் என்று கேட்கின்றோம். எங்களுடைய தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலத்தினுடைய வீட்டை சுற்றி வளைத்து சுற்றி வளைக்கப் போவதாக கம்பின்பல் அவர்கள் பகிரங்கமாக அழைப்பு விடுத்திருக்கின்றார். இந்த நாட்டிலே ஸ்ரீலங்கா ராணுவம் மேற்கொண்ட இனப்படுகொலைக்கு ஒரு சர்வதேச விசாரணையை தொடர்ந்து தொடர்ச்சியாக வலியுறுத்தி வருகின்ற அதே நேரத்திலே ஒற்றிய ஆட்சிக்குள் 13 முடக்குவதற்கு எடுக்கின்ற சதிகளுக்கு எதிராக தொடர்ச்சியாக குரல் கொடுத்து தமிழ் தேசத்தினுடைய இறைமை சுயநிர்ணய உரிமை அடிப்படையிலே ஒரு சமஸ்தி தீர்வுக்காக செயல்பட்டுக் கொண்டிருக்கின்ற எங்களுடைய கட்சித் தலைவரை அச்சுறுத்துகின்ற விதமாக கம்பன்பலவினுடைய இந்த அழைப்பு அமைந்திருக்கின்றது. இது தமிழ் மக்களுடைய தமிழ் தலைவர்களுடைய உயிருக்கு நீங்கள் ஆபத்தை ஏற்படுத்த விளைகிறீர்களா என்கின்ற ஒரு கேள்வியையும் எங்களை நோக்கி எழுப்புகின்றது. ஆகவே இந்த மாதிரியான இனவாத செயல்பாடுகள் மூலமாக குருந்தூர் மலை போன்ற இடங்களிலே நீங்கள் தமிழர்களுடைய வரலாற்றை மறைத்து பொய்யான வரலாறுகளை உருவாக்கி அங்கே விஹாரை காட்டி ஒரு விஹாரியை கட்டி அதை சட்டபூர்வமாக மாற்றுவதற்கு எடுக்கின்ற முயற்சிகளை நாங்கள் ஒருபொழுதும் ஏற்றுக்கொள்ள மாட்டோம். எங்களை ஒருபொழுதும் அச்சுறுத்தி அடிபணிய வைக்க முடியாது என்பதை நாங்கள் தெளிவாக சொல்லுகிறோம். நாவல்குழி சட்டவிரோத விகாரை அகற்றப்பட வேண்டும், தையிட்டி சட்டவிரோத விகாரை அகற்றப்பட வேண்டும், குருந்தூர் மலையிலே அமைக்கப்பட்டிருக்கிற சட்டவிரோத விகாரை அகற்றப்பட வேண்டும், தொல்பொருள் இடங்கள் தொல்பொருள் சின்னங்களாக பாதுகாக்கப்பட வேண்டும். அதற்கு நாங்கள் எப்பொழுதும் அனுசரணையாக இருப்போம். ஆனால் ஒருபொழுதும் வரலாற்றை தெரியப்படுத்தி தமிழர்களுடைய இருப்பை அளிப்பதற்கு ஒத்துக்கொள்ள முடியாது என்பதை தெளிவாக பதிவு
செய்கிறேன். சமம் பிரேரத் மந்த்மா
ராஜேந்திர மந்திரித்துமா அப்பிட்ட மகிதானவே சிங்கள சிறுதுனாம ஜாதிவாதி விதிட்ட ஹந்துன்னமின்தமா மகிதானே கதாவு கரே குறிந்தி விஹாரே அயங்கரண்ட உனக்கு ஏனோ எதுமாட்ட கேம கியாண்ட கிசி மாய்த்தியாக் நே மீ இத்தியாச மகாண்ட கரண உற்சாகயாக் சா வேயமக் தமா மே மெதுமா கியாண்ட இதே மங் கருணா கர மெதுமா
கர்மந்துமா
மே கதாவு அயங்கரண்ட கியே
மம கரு கதாநாயகத்துமாகே அவதானத்தை யோமு கரண்ண கர்மந்துமா
ஈலங்கட்ட கரு ரோஹன பண்டார ஜெயசுந்தர கர்மந்துமா ஒபத்துமாட்ட வினாடி பஹ காலத்தில
கரு மூலாச நோபன கர்மந்துமணி மகிதானே வெதகத்து மாத்ருகா திகக் கன சஞ்சாரக சஹ அப்பே உரா வித்யா பிலிமத கதா கரண மொஹதே வச்சனயக் இதிரிபத் கரண லபி மகிதானே மே மொஹதே வெதகத் கிலா ஹிதனோ விசேஷம் அத வெனகொட்ட அப்பே ரட்டே டாலர் பிலிமத விசால அற்புதயக் விசால கதகாவக் டொலர் இப்பயும் வெனுவேன் ආණ්ඩුව පැත්තෙන් මහා ලොකු විද්‍යාවල් කීපයක් කරනවා කියන කතා කරන යුගයක තමයි මේ සංචාරක ව්‍යාපාරය දිනු කරන්න ඇමතිවරයා ඇතුළු කණ්ඩායම බොහෝට උජාරුට කයිවාරු ගහන්නේ. හැබැයි අද සංචාරක ව්‍යාපාරය දිනු කරන්න එක පැත්තකින් හෝටල් හදනවා, සමහර තැන්වලට හදනකොට තාංචි දාන දානවා, ඒ වගේම අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරය දිනු කරන්න මොනවද කරලා තියෙන්නේ. දැන් සංචාරක ව්‍යාපාරය දිනු කරන්න කියලා මේ සංචාරකයේ ජීවිතයට පය ගහලා නැති ප්‍රදේශවලත් බාර අරිනවා. ප්‍රදේශවලත් මේ බියර් පර්මිට් දීලා තියෙනවා. ඒ වගේ සංචාරක ව්‍යාපාරය දිනු කරන්න කියලා ඇවිල්ලා මේ ජාවාරම් කරන නැත්තම් විවිධ කුමන්ත්‍රණ කරන නැත්තම් විවිධාකාරයේ මුදල් උපයනයට පාරවල් කපලා දෙන්න මේ සංචාරක ව්‍යාපාරය පාවිච්චි කරලා තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය අපේ රටේ නිදානයක් බවට පත් කරගන්න තියෙන අවස්ථාව තමයි මේ පුරා විද්‍යා ස්ථාන ටික. මේ පුරා විද්‍යා ස්ථාන ටික හඳුනාගෙන ඒවා සලකුණු කරලා ඒවා ජීවුණු කරලා සංචාරකින්ට ඒ හරහා මඟ පෙන්වන්නම් පුහුණු කරලා ඒවා හරහා කටයුතු කරන වෙනුවට අපි දැක්කා ඊයේ පෙරේදා මිහින්තලේ අපේ සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් තියෙන අපේ රටේ බෞද්ධයන්ගේ මූලස්ථානයේ නැත්නම් අපේ බෞද්ධගම ශිෂ්ටාචාරයේ ආරම්භ කළපු මිහින්තලේ විදුලි කප්පාදු කරනවා. ඒ විදුලිය එතන රජය මේ තරම් සංචාරක ආකර්ෂණයක් තියෙන අපිට ඩොලර් ටික ගෙනත් දෙන ඒ වගේ තැනක විදුලිය කපන්න දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි ඒ වගේ මනිත් පැත්තෙන් රජය තීන්දුව ගන්නවා අර වාහන උත්සන්න එක නතර කරන්න කියලා. එතකොට වාහන උත්සන්න එක නතර කරන්න කියලා කතා කරනකොට එතකොට ඒ ආයතන වලට අපි දන්නවා එක පැත්තකින් රජයට කියන වාහන උත්සන්න එක නතර කරන්න කල්බදු සමාගම් වල නතර කරන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් දැක්ක අපි වීසින් සමාගම් බංකොලොත් වුණාම ඒකේ හිටපු තැන්පත්කරුවන්ට ඒක හිටපු කොටස්කරුවන්ට මුදල් ටික ගෙවා ගන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. සර් මේ රට ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන මේ ගෙවන අයට ගෙවා ගන්න බැරි තැනට පත් වෙලා තියෙන රජයේ කරගත්තා වූ ක්‍රියාකලාපයන් නිසා මේ රට බංකොලොත් කරපු නිසා තමයි ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කටයුතු වලට රජයේ දේ ක්‍රියාත්මක කළා රජයේ ආයතනයක් තවත් මේ රටට ධන නිදානයක් වෙච්චි මහඟු වැදගත් තැන්වල විදුලිය කපන්න කටයුතු කරනවා වගේ අර පුද්ගලික ව්‍යාපාර වලට මේ වාහන උත්සන්න එපා කියලා රජයේ මැදිහත් වෙන්න ඕනේ. මේ වාහන උත්සන්න එක නතර කරනවා නම් ඒ ආයතන නඩත්තු වෙයි. ඊට පස්සේ මේ ආයතන කඩන් වැටුණොත් ඒකෙත් තියෙන මේ රටේ සමස්ත ජනතාවගේ මුදල්, තැන්පතු කරුවෝ ඉන්නවා, කොටස් කරුවෝ ඉන්නවා, ඒ ලංකාවේ ජනතාව. එතකොට ඒ දේවල් කරනවා වගේම අපි කියන්නේ මේ විදුලි කප්පාදු වෙනකොට මේ වගේ තැන්වල හඳුනා ගැනීමක්වත් නැතුව විදුලි කපදු කරනකොට රජයට ඇයි මැදිහත් වෙන්න බැරි? රජයේ මේ දේවල් කරේ හුඟක් දෙන්නේ නැද්ද? රාජ්‍ය ආයතනයේද වැදගත් වෙන්නේ මේ තරම් අපිට ඩොලර් මේ සංචාර ව්‍යාපාරය දැන් මෙච්චරක් ගේනවා, ලක්ෂ 20ක් ගේනවා, 25ක් ගේනවා කියලා කතා කරනකොට මේ සංචාර ඒ වගේම විහිංතලේ අනිත් පැත්තෙන් ගිහිල්ලා ලංකාවේ මෙතුවක් කාලයට බාර් එකක් ආරම්භ කරපු නැති තැන දැන් ඒ මිහින්තලේටත් ගෙනලා දාලා තියෙනවා බාර් එකක්. ඉතින් මේ බාර් අරපුවාම එන්නේ ඒ කියන්නේ බේබද්දද මේ ලටර එන්නේ මේ සංචාරක විදියට බලාපොරොත්තු වෙන්නේ මේ බේබද්දෝ ගෙනල්ලා මේක හැමතැනම බාර්ටි ගැරලා මේ රටේ අපේ සංස්කෘතිය, අපේ සදාචාරය, අපේ බැඳිච්ච දේවල් ඔක්කොම විනාශ කරලා මේ හරහද රටේ මේ දියුණු කරන්න නෑ. බේබද්දෝ ගෙන්න ගන්නද උවමනා දෙන්නේ? ඒකයි එක පැත්තකින් කතා කරනවා ඇමතුමිය ගණිකා ව්‍යාපාරේ සදා මේ සම්මේව කරන්න. අපේ රටේ අනන්‍ය වෙච්ච ක්‍රියාකලාපයන් තියෙනවා, අපේ රටේ අනන්‍ය වෙච්ච සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා එව්වත් ආරක්ෂා කරගෙන
තියෙනවා
රටවල තියෙන අපි දැන් සංචාරක ව්‍යාපාරේ දිනු කරන්නට කටයුතු කරලා තියෙන විදිහ මේ අපේ රටේ වෙන රටවලට අර අනන්‍යතාවයක් නැහැ. අපිට මෙච්චර පෞරාණික අනන්‍යතාවයක් තියෙන රටේ මේ බාරක විවෘත කරලා ගංජනික සමාජගත කරලා ගණිකා විවෘතිය සම්මෝජගත කරලා අපිට මේ සංචාරක ව්‍යාපාරේ දිනු කරන්න ඕනේ නැහැ. අපේ රටේ මේ පුරා විද්‍යා පෛත්‍යක අපිට බැඳලා තියෙන දේවල්, අපේ රටේ අනන්‍යතාව, අපේ අද්විතීය සී විභූතිය, රජවරුන් මේ රට කරලා තියෙන දේවල් අපිට හරියට මාකට් කරගන්න පුළුවන් නම්, ඒවා දියුණු කරගන්න පුළුවන්, ඒවා හඳුනා ගන්න පුළුවන්. දැන් අපේ රටේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නෙමෙයි හරියට අපේ පෞරාණික දැන් දන්නේ, මේ රටේ නිදන් හොරු ටික දන්නේ. නිදන් හොරු තමයි ගිහිල්ලා ඉවරලා පෞරාණික දැන් හොරගන්නේ. එතකොට ඒක හාරනකොට පොලිසියෙන් පැනලා ඊට පස්සේ තමයි පුරා විද්‍යාවෙන් ගිහිල්ලා කියන්නේ මෙතන පෞරාණික වටිනාකමක් තියෙන තැන. එතකම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දන්නේ නැහැ මේ රටේ පෞරාණික වටිනාකම් තියෙන තැන. ඒ නිසා මේ හොරු හයරුවන් පස්සේ නිදන් ටික අරගෙන ගියන් පස්සේ එතන තිබිච්ච වටිනාකම විනාශ කරාට පස්සේ ඒක ගිහිල්ලා ආරක්ෂා කරලා වැඩ කරවුත් කරලා වැඩක් නැහැ. ඊට කලින් හඳුනා ගන්න මේ රටේ තිබිච්ච පුරා විද්‍යා ස්ථාන ටික. ඒ ටික ආරක්ෂා කරලා සංචාරක ආරක්ෂා ආකර්ෂණය වැඩි කරන්න පුළුවන් විදිහට ඒවා වැඩි දියුණු කරලා ඒ දේවල් කරනවා නම් මං හිතන්නේ අපිට මේ අනපනක් සංසෝධනය කරගෙන ඉන්නවට වැඩි අපේ රටේ ඩොලර් කියන වැඩිවිල්ල කරන් අපිට ලෝකයේ තියෙන ලොකුම ධන නිදානේ මේ සංචාරක ව්‍යාපාර පුරා විද්‍යා සම්පත් කියන එක මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත මම නිහිට බොහොම
ස්තුති කරමන්තුමා. ඊළඟට ජයන්ත සමරීර කරමන්තුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබෙනවා.
ගරු මුලස්නාරූඪ මන්ත්‍රීතුමනි, මේ විවාදයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මීට පෙර අදහස් දක්වපු කජේන්ද්‍ර මන්ත්‍රීතුමා ඉතා භයානක ප්‍රකාශයක් මේ උත්තරීතර සභාව හමුවේ තිබුවා. ඒ තමයි කුරුන්දි විහාරයේ තිබෙන සියලු ගොඩ ඒ බෞද්ධ පුරාවස්තු සහ ප්‍රතිසංස්කරණ ඉදිකිරීම් ඉවත් කළ යුතුයි කියන ප්‍රකාශයේ යෝජනාව ඌ මේ සභාව ලැබුවේ තිබුවා. ඒ පිළිකුලෙන් හෙලා දකින ගමන් අපි කියන්න ඕනේ අද මේ දෙමළ බෙදුම්වාදීන්ට උවමනා වෙලා තිබෙන්නේ මුළු මහත් උතුරු නැගෙනහිර ප්‍රදේශයේම තියෙන පුරාවස්තු සංහාරය කරන්න. ඒක තමයි එයාගේ සැලැස්ම. ඒක තමයි එයාගේ උවමනාව. කුරුන්දි විහාරය කියන්නේ අද මුළු මහත් ඒක සිංහල බෞද්ධ ජනතාවට විතරක් අයිති උරුමයක් නෙවෙයි. ඒක මේ රටේ ජාතික උරුමයක්. සිංහල බෞද්ධ ජනතාවට වගේම දෙමළ බෞද්ධ ජනතාවට වගේම දෙමළ කතෝලික ජනතාවට වගේම සිංහල කතෝලික ජනතාවට වගේම මුස්ලිම් ඉස්ලාම් ජනතාවට වන ලාංකීය සමස්ත ජනතාවකට අයිති වන ජාතික උරුමයක් කුරුන්දි විහාරය කියන්නේ අන් කවරක්වත් නෙවෙයි. එක ක්‍රිස්තු පූර්ව පළවන සියවසර දිවයන විශේෂ පාෂාණ විශේෂයකින් සකස් කරන ලද විශේෂ වාස්තු විද්‍යාත්මක සංකේත සහිත මේ රටේ ඓතිහාසික භාවය මේ රටේ ඓතිහාසික උරුමය විරාජමානව මුලදිව් නාගචෝල වනාන්තර හෙවත් මුලදිව් මහ වනයේ අදත් විරාජමානව ජීවමානව අපේ ඉතිහාසය කියාපාන කදිම සාක්ෂියක් තමයි කුරුන්දි විහාර බිම කියන බෞද්ධ පුදබිම.
ඒක තමයි වර්තාව විනාඩි දෙකක කාලය.
ඒක තමයි මේ ඉවත් කරන්න ඕනේ කියන්නේ. ඒක පිළිකුලෙන් හෙලා දකින ගමන් මේ යෝජනාවම කරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි මේ යෝජනාවම කරනවා මුලතිව් මහේස්ත්‍රාත්වරයා. ඊ සර්වන රාජා මහේස්ත්‍රාත්වරයාත් මේ යෝජනාවම කරනවා. කුරුන්දි විහාරයට ආවේණික වෙච්ච ලංකාවේ එකම පත්මාකාර චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරගෙන යද්දී මේ මුලදී උමහේස්ත්‍රාත්වරයා කියනවා මේ කඩයිවත් කරන්න ඕනි කියලා. ඒකම තමයි අද කජේන්ද්‍රන් මන්ත්‍රීතුමත් කියන්නේ. මේ දෙකල්ලම කියන්නේ ඒක. මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිරා වැඩෙද්දී නැසු කණින් බලාගෙන ඉඳද්දී මේ පිළිබඳ පුරාවිද්‍යා විෂයභාර අමාත්‍යංශ අමාත්‍යවරු නැසු කණින් අඳගොළු බිහිර වගේ බලාගෙන ඉඳද්දී මහේස්ත්‍රාත්තුමාලා නීති අවභාවිතා කරමින් මොකද්ද තියෙන්නේ මහේස්ත්‍රාත්වරයාට කුරුන්දි විහාරය ඒ චෛත්‍ය රාජාණන් වහන්සේටින් කඩා බිඳ දාන්න කියන ඉල්ලීම කරන්න අයිතියක් තියනවද? නෛතිකවත් බෑ. සදාචාරාත්මකවත් එහෙම අයිතියක් නෑ. එහෙම අයිතියක් නැතුව දීදී එහෙම කරනක මම මෙතෙන්දිත් කියනවා. ඒ නිසා අන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මේක දිහා ඔහේ බලාගෙන ඉඳද්දී ඇමතිලා අමාත්‍යංශ ඔහේ බලාගෙන ඉඳද්දී අපිට සිද්ධ වුණා මේ මුලතු මහේස්ත්‍රාත් ටී සර්වන රාජා මහතාගේ මේ අත්තනෝමතික මේ හිතුවක්කාරී මේ අපරීක්ෂාකාරී ඒ වගේම මේ කිසිදු විචාරශීලී සබුද්ධික භාවයකින් තොරව කරපු මේ ප්‍රකාශය පිළිබඳව එතුමාට විරුද්ධව අපි අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලක් ඉදිරිපත් කළා. මේ මහේස්ත්‍රාත් වරයාගෙන් පළමුව මෙයට විරුද්ධව පරීක්ෂණයක් කරන්නත් ඒ වගේම දෙවනුව මේ කුරුන්දු විහාරය සම්බන්ධයෙන් පවත්වන නඩු කාර්යයන් සඳහා වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු පත් කරන්නත් කියන ඉල්ලීම කළා. අපි මේක සභාගත කරනවා කරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපේ අපි අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරපු ලිපිය මේ වෙලාවේ සභාගත කරනවා. ඒ වගේම මේ විවාදයේදී තව එක කාරණයක් මතු කරන්න ඔබේ ඔබගෙන් අවසරය ඉල්ලනවා. ඒ තමයි සංචාර කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳව මෙතන වයි වාරණ කතා පැවැත්වුවා. රාත්‍රී ආර්ථිකයන් ගැන කතා පැවැත්වුවා. ඒක නෙමෙයි අද ප්‍රශ්නේ. සංචාර කර්මාන්තය නියලනාල් කළුතර දිස්ත්‍රික්කයේ මොරටුව පාලමේ නම් අලුත්ගම දක්වා වන සංචාර කලාපයේ ඇතුළු රටේ සියලුම සංචාරක කර්මාන්තය නියලන විශේෂයෙන්ම මද්‍ය පරිමාණ සුළු පරිමාණ හෝටල් හිමියන් ප්‍රමාණ පාසුකම් සපයන ඒ කර්මාන්තය නියලන අය මුහුණ දෙන තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ තමයි ඔවුන් අවුරුදු පහක් වෙනක පහක ඉඳන් පාසුකම් ප්‍රහාරයේ ඉඳන් මේ දක්වාම අනන්ත දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙමින් තමයි සංචාර කර්මාන්තය නියැලෙන්නේ. ඔවුන් ගත්ත බැංකුණයි අද ගෙවා ගන්න විදිහක් නැහැ. ඔවුන්ගේ දේපල බලහත්කාරයෙන් බලෙන් අද අත්පත් කර ගැනීම මෙහෙයුම් යනවා. මහබැංකුව නියඳයි මුදල් අමාත්‍යාංශය නියඳයි සංචාරක අමාත්‍යාංශය යම් මැදිහත්වීමක් කළත් ඒවා සාර්ථක නැහැ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්ම සංචාරක ක්ෂේත්‍රය නියැලෙන හෝටල් කරුවන් වෙනුවෙනුත් ප්‍රවාහන පහසුකම් සහ සැසු පහසුකම් සපයන බැංකු ණය මත සංචාර කර්මාන්තය නියැලෙන මේ කර්මාන්තයට අය අවුරුද්දක ණය ගැවීමේ කාල සීමාවක් දෙන්න දඩ පිට දඩ පොලි ගහලා ඒ අයගේ දේපලත්පත් කරගෙන ඒක වහම නවත්තන්න. ඊයේ පෙරේද නුවරදී අපි දැක්කා සංචාරකයෝ සමගම වෑන් රථයක් අත්පත් කරගත්ත ෆිනෑන්ස් කම්පැනියක් විසින් මේක වහම නවත්තලා තවත් අවුරුද්දක සහන කාලයක් සංචාර කර්මාන්තය නියැලෙන මේ අයට ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් ඔබතුමාට
ස්තුතිවන්ත වෙනවා. ඊළඟට ගරු සමම්ප්‍රිය ඉරත් මන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
ස්තුතියි ගරු මුලාසරණ රජුට මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද දිනේ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන සංචාරක සංවර්ධන ප්‍රදේශ 33ක් ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවට වෙන යෝජනාව සම්බන්ධයෙන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. කොරෝනා වසංගතය සමග මම හිතනවා මේ රටේ සංචාරක කර්මාන්තයේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වුණා. ඒ වගේම ලෝකේ සංචාරය කිරීමට වඩාත් සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාව ඒ ඉහළින්ම තියෙන රටක්. ඒ වගේම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන මේ සංචාර කර්මාන්තය අපේ විශේෂයෙන්ම කෘෂිකර්මය. ඒ වගේම අපි දන්නවා කර්මාන්ත අමාත්‍යාංශය ඒ වගේම අනෙකුත් අමාත්‍යාංශ ගණනාවක් සමග ඒකාබද්ධ වූ වැඩපිළිවෙලකට යා යුතුයි කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි දන්නවා අද සංචාර කර්මාන්තය අපි දන්නා කොරෝනා වසංගතය සමග තැමිගෙඩියේ විකුණන පුද්ගලයාගේ ඉඳන් ඒ වගේම සංචාරක මග පෙන්වන්නාගේ ඉඳන් ඒ වගේම ප්‍රවාහන පහසුකම් සපයන්නාගේ ඉඳන් ඒ වගේම හෝටල් කර්මාන්තය හිමිකරුවා දක්වා සුජුහා වක්‍ර රැකියා කරන්නා වූ ගණනාවක් සඳහා මේ කොරෝනා වසංග තත්ත්වයත් එක්ක මේ සංචාර කර්මාන්තයේ අදවැටීමට බලපෑවාගේ ඒ වගේම ඔවුන් ගත්ත ණය අද ගෙවා ගන්න බැරුව අර කිව්වා වගේ අද විශාල අර්බුදයකට ඇත්තටම පත් වෙලා තියෙන යම් යම් සහන ඇත්තටම දිය යුතුයි. මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕන අපි සංස්කෘතියත් එක්ක මේ සංචාර කර්මාන්තයේ විශාල බැඳියාවක් තියෙනවා. ඒ වගේම අපේ රටේ සංස්කෘතිය මං හිතනවා මේ රට මේ ලෝකයේ ඉන්න බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නට සමත් වෙච්ච සංස්කෘතික වටපිටාවක් තමයි අපිට තියෙන්නේ. ඒ වගේම ආගම් වලට බොහෝ දෙනාගේ හැම දෙනාගේම ගරුත්වයක් තියෙන්න ඕන. ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහිමේ අයිතිය තියෙනවා. ඒ ආගමක් ඇදහිමේ අයිතිය මං හිතනවා මේ සංචාර කර්මාන්තයත් එක්ක මං හිතන්නේ මේකට අපි යම් උත්තරයක් දෙන්න ඕන. දැන් මෙතන අපි කතා කරා දෙමළ සන්දානේ මන්තිවරු කීප දෙනෙක්. ගෝවින්දන් කරුණාදරන් ඒ වගේම අපේ අර කලින් කතා කරපු මන්ත්‍රීතුමා මට නම අමතකයි ගජේන්ද්‍රන් මන්ත්‍රීතුමා. ඉතින් මෙතනදී මේ කතා කරන්නේ ඇත්තටම මේ ජාතිවාද ගැන කතා කරන්නේ. දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. දෙමළ ජනතාවත් එක්ක අපි ඉතාමත් අනාදිමත් කාලෙක ඉඳන් සිංහල බෞද්ධ ජනතාව ඉතාමත්ම මිත්‍රත්වයක් ඒ වගේම ඥාතිත්වයක් තිබුණා. අද මේ කතා කරන්නේ මෙන්න මේ ජාතිවාදී ගින්න අවිලීමේ මූලික පරමාර්ථය තමයි මොංගේ තියෙන්නේ. කුරින්දි විහාරයේ තියෙන සම්පූර්ණ නටබුන් අද විසුණු විසුණු කරන්න ඕන කියන. ඒ වගේම මුලතිව් මහේස්සත්වරයාගේ ප්‍රකාශය ඉතාම බරපතල ප්‍රකාශයක්. ඉතින් ඒවා නොවිය යුතු දේවල්. ඉතින් අපිට තියෙන සංස්කෘති කරන්නතාවය. දෙමළ ජනතාවට තියෙන සංස්කෘති කරන්නතාවය. එතකොට සංචාර කර්මාන්තයේ දිනු කරන්න නම් මේ සියලුම සංස්කෘතික අනන්‍යතාවයන් අපි ආරක්ෂා කරන්න ඕන. ඉතින් අපි බෞද්ධයන්ට අවශ්‍ය උරුමයන් උතුරු නැගෙනහිර ඇතරම අදරත් වෙරළී තියෙනවා. ඒවා ආරක්ෂා කරොත් එහෙම තමයි අපිට අපේ මතු අනාගත පරම්පරාවට එක දෙමළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා එක සිංහල හෝ වේවා ඒ හැම දෙනාටම දැක බලා ගන්න හැකියාව තියෙන්නේ ඒ සියලුම සංස්කෘතික අනන්‍යතාවයන් ආගමික අනන්‍යතාවයන් ආරක්ෂා කරගත්තොත් පමණයි. එහෙනම් අපි සියලු දෙනා වාගීමක් තියෙනවා මහජන මන්ත්‍රීවරු විදිහට. ඒ දෙමළ ජනතාවගේ ඒ සංස්කෘතික අනන්‍යතාවය ආගමික අනන්‍යතාවය ඒ වගේම මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික ආගමික අනන්‍යතාවය ඒ වගේම සිංහල බෞද්ධ අපේ සංස්කෘතික ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම මේ සංචාර කර්මාන්තයේ ඍජු බලපාන උදයක් කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. තේහෙනද එක එක්කෙනාට ඕනනු ප්‍රකාශ කරන්න පුළුවන්. අපි එදා ඉඳන්ම ඉතිහාසයේ අපි දන්නවා අපිට ඒ තිබිච්ච අනන්‍යතාවයන් අපි ආරක්ෂා කර ගැනීම සඳහා මේ රටේ රජවරුන් ඒ වගේම බලයට පත් වෙච්ච විවිධ ආණ්ඩුන් යම් යම් මම හිතන්නේ ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන යම් වැඩ කටයුතු කරා. ඉතින් අපි මේ අවස්ථාවේ සියලු දෙනාගේම ඉල්ලා හිටිනවා මේ වැඩේ කරන්න එපා. මේක ඉතාමත් බරපතල ප්‍රකාශයන් මේ කරන්න. මේ බරපතල ප්‍රකාශයන් කරමින් කොතනටද යන්න හදන්නේ මේ රට? මේ රට ගෙන යන්න හදන්නේ කොතනටද? ඒ හින්දා දෙමළ සන්ධානයේ ඒ කරන වැඩෙන් මම හිතනවා මේ සිංහල බෞද්ධ ජනතාව අතර මේ එදා 83 වුණා වගේ මේ රට දැවැන්ත ආගර ජාතිවාදී අරගල තත්ත්වයන් වලට ගිහිල්ලා මේ ජනතාව ගැටිලා ඒ වගේ බරපතල තත්ත්වයකට ගියොත් එහෙම අපිට විශාල බරපතල විනාශයක් සිද්ධ වෙනවා. ඒ හින්දා අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ මම වයම් පළාත ගත්තොත් එහෙම අපි කුරුණෑගල දිස්ත්‍රික්කේ සංචාරක සිටියමට ඇතුළත් වෙලා නැහැ කර සභාපතිතුමා. ඉතින් අපි හැමදාමත් ඉල්ලීමක් කරා විශේෂයෙන්ම ප්‍රථම රාජධානිය පඬුවස්සෝ රාජධානිය ඒ වගේම කුරුණෑගල ඒ වගේම දඹදෙණිය රාජධානිය යාපහුව රාජධානිය අද මෙතනින් සංචාරකව යනවා. හැබැයි සංචාරකෙන්ට නවතින්න ඉඩ අවශ්‍ය ඉඩ පහසුකම් ඒ වගේම ඒ අවශ්‍ය පහසුකම් සපයා දෙන්න අදටත් අපිට බැරිලා තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඉල්ලා හිටිනවා සංචාරක අමාත්‍යාංශයෙන් මේ අර මං කිව්වා වගේ මේ සියලු අමාත්‍යාංශේ කාල කුසිකර්ම ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශේ
තව විනාඩි දෙකක් තිබෙනවා මං ඔබතුමාට
කර්මාන්ත අමාත්‍යාංශයේ මේ අමාත්‍යන් සියලුම අමාත්‍යාංශ එක්කවල ඒකාබද්ධ වැඩපිළිවෙළක් හදන ගමන් මේකට අපිට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ රාජධානි හතර සංචාරකයන්ට අපිට අර කිව්වා වගේ විවිධාකාරයේ අපිට ආකර්ෂණීය දේවල් තියෙන අපේ මේ අපිට අපේ රටේ ඕනම වෙලාවක පැය 3ක් 4ක් ඇතුළත අපිට යන්න පුළුවන් ඕනම දේශපාලන කලාපයකට අපිට ඕන නම් සීත දේශපාලන කලාපයකට යන්න ඕන අපිට පැය 3ක් 4ක් ඇතුළත අපිට නුවරළි ප්‍රදේශයට යන්න පුළුවන් උෂ්ණ දේශගුණේ කලාපයන් වලට අපිට යන්න පුළුවන්. මම හිතන්නේ මේ වගේ රටක් අපි නෑ. අපි හැමදාම කියනවා නිදානයක් උඩ ඉඳන් හිඟා කරනවා කියනවා. අපි හැමදාම මේ කතාව කිය ඉන්නවා. එහෙනම් ඒකට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය හැදීමේ වැඩපිළිවෙල අපිට පවර්ණ වාකීමක්. ඒ හින්දා ඒ ගැන මේ අවස්ථාවේ විශේෂ බාර අමාත්‍යතුමා විදිහට මම හිතනවා ඒ ගැන අවධානය යොමු කරලා ජාතික ප්‍රතිපත්තිය විශේෂයෙන්ම සංචාරය කර්මාන්තර බලපන්නා වූ ජාතික ප්‍රතිපත්තියක් හදන්නට ඒ අවශ්‍ය වැඩපිළිවෙල දියත් කරන්න කියන කාරණේ මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේමයි ගරු සභාපතිතුමනි අපි මේ අවස්ථාවේ ඉල්ලා හිටිනවා අද මම දන්නේ බිලියන 4ක වගේ ආදායමක් අපිට සංචාර කර්මාන්තින් ලැබුණා. එන්ද ඒක තවත් අපිට ඒක දිනු කරන්න අවශ්‍යයි. එන්ද ඒකට අවශ්‍ය ඒ සහයෝගය අපි රජයක් විදිහට අපි අතිගරු ජනාධිපතිතුමාට විශේෂ බාර අමාත්‍යතුමාට අපි ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම අද මේ සංචාරක ශේෂ්ත්‍රයේ බොහෝ
දෙනෙක්
ඒ හිර වෙලා ඉන්නවා. ඉතින් ඒකට අවශ්‍ය ඒ සහන අපි ලබා දීලා මේ සංචාර කර්මාන්තේ වැඩි දියුණු කිරීම සඳහා ඒ අවශ්‍ය දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීමත් මේ අවස්ථාවේ අපි කරන්න ඕන. ඉතින් ඒ වගේම අපිට මේ රට ලෝකයේ මං හිතන්නේ සංචාරක අර කලාප 33ක් සංවර්ධනය කිරීමේදී අනෙකුත් අවධානයට ලක් නොවෙච්ච කලාපයන් කෙරෙහි අවධානය යොමු කරලා මේ රට සම්පූර්ණම මේ සංචාරක කලාපයන් දෙන ලෝකේ විශ්ව ගම්මානයක් වෙද්දී ඒ තොරතුරු ලබා ගන්න අපිට අවශ්‍යයි. සවස් සැඟවිච්ච සංචාර කලාපයන් තියෙනවා අපේ රටේ ඕන්තරම්. ඉතින් ඒවත් අපිට උද්දීපනය කරලා අරගෙන ඒ වගේම තොරතුරු ජනතාවට වගේම ඒ සංචාරකයන්ට දැනගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න කියන එකත් ඉල්ලීමක් විදිහට කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතියන්ත වීම
මම නියමයි. ඔව් ස්තුති කරුමන්තුමා. ඊළඟට ගරු කවින්ද හෙසන් ජයවර්ධන කරුමන්තුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබෙනවා.
ඔව් ගරු සභාපතිතුමනි ඇත්තටම අද මේ සංචාරක ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට සංචාරක ඇමතිවරයාවත් මේ ගරු සභාවේ නැහැ. හරි අපේ රටේ අද සංචාරක ශේෂ්ත්‍රය කඩා වැටලා තියෙන්නේ විශේෂයෙන්ම අපේ රටට ලැබෙන ඒ විදේශ විනිමය පිළිබඳව කිසිදු වගේ වගක් නැතුව තමයි මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මගේ ආසනේ මීගමුව බල ප්‍රදේශයේ වැඩි හරියක් ඉන්නේ එක පැත්තකින් දීවර කර්මාන්තේ නියැලෙන අය. ඒට හා සමගාමීව සාපේක්ෂව දෙවෙනි තැනට ඉන්නේ සංචාරක ශේෂ්ත්‍රයෙන් තමන්ගේ ජීවනාලිය කරන අය. ඒතර හෝටල් ශේෂ්ත්‍රය තියෙනවා, ප්‍රවාහන ශේෂ්ත්‍රය තියෙනවා. මේ අය විශේෂයෙන්ම ණයක් අරගෙන තමයි මේ හෝටල් හදලා තියෙන්නේ, හෝටල් කාමර හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ලීසින් එකක් දාලා තමයි වාහන අරන් තියෙන්නේ. ඒතර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච ඒ සංචාරකයන්ගේ හිඟතාවය සහ ඊට පස්සේ කොවිඩ්, ඊට පස්සේ මේ ආර්ථික අර්බුදයක් තුළ සමස්ත සංචාරක ශේෂ්ත්‍රයම කඩාගෙන වැටලා තියෙනකොට මේ අයට ගරු සභාපතිතුමනි පැහැදිලිව ඒ අයගේ ණය වාරික ගෙවා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේක මේ ආණ්ඩුව මොකද කරේ? මොනිටෝරියම් එකක් දුන්නා. මේ මොනිටෝරියම් එකට මොකද කරේ? ණයයි පොලියයි එකතු කරලා තවත් මොනිටෝරියම් එකක් දුන්නා. දැන් මේ වෙනකොට මොනිටෝරියම් හතරක් විතර දීලා තියෙනවා. එදා 111ට ණය ගත්ත අය දැන් 130ක් විතර මේ ණය වාරික හතරටම ගරු සභාපතිතුමනි ගෙවනවා. මේ අයගේ සමස්ත ආර්ථිකයම ඉවරයි. එයාට සංචාරක ශේෂය තවදුරටත් නියැලෙන්න බෑ. ඒතර බැංකු ටික පරාටා නීතිය යටතේ ඒ අයගේ දේපල අනීතිකව අත්පත් කරගන්න කටයුතු කරමින් සිටිනවා. එතකොට සංචාරක ශේෂයේ ප්‍රධානියා හැටියට ඇමතිවරයා මේ පිළිබඳව වචනයක් ගරු සභාපතිතුමනි කතා කරන්නේ නැහැ. ඊට අමතරව අපේ රටට එන සංචාරකයන්ට පහසුකම් ටික දෙන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික හදලා නැහැ ගරු සභාපතිතුමනි. ඒ වගේම දැන් විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයත් එක්ක තමයි අපේ සංචාරක ශේෂය කඩාන වැටුනේ. මම දැක්කා ඊයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන මන්ත්‍රී කෙනෙක් කියනවා එදා පාස්කු ප්‍රහාරයට කලින් අවුරුද්දට කලින් සිරියාවට ගිහිල්ලා 25 දෙනෙක් පුහුණු වෙලා ආවය. ඒකෙන් යම්ම පිරිසක් උපුරෝ ගත්ත අය. එතකොට අනිත් අයට මොකද වුනේ? නැවත වතාවක් මෙවැනි හානියක් සිදු වුණොත් අපේ රටේ අහිංසක මිනිස්සුගේ ජීවිතත් ඉවරයි, සංචාරක ශේෂයත් ඉවරයි ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙවෙයි, දැන් බලන්න අපේ රටේ සෞඛ්‍ය ශේෂය දැන් මේ රටේ එන සංචාරකයට යන්න පුළුවන් ද රෝහලකට? අපේ රටේ ඉන්න මිනිහෙක්ට රෝහලකට යන්න විදියක් නැහැ. බාල ඖෂධ ගෙනල්ලා ලියාපදිංචි නොකළ ඖෂධ ගෙනල්ලා අධික මිලකට ඖෂධ ගෙනල්ලා ගෙනාපු ඖෂධ ගත්ත අහිංසක රෝගීන් මරණයට පත් වෙලා ඇස්වලට දාපු මේ ඒ ඖෂධ වලින් නිසා ඇස් අන්ධ වෙලා දැන් රටේ ඉන්න අයට ඖෂධ ගන්න රෝහලකට යන්න බැරි තත්ත්වයක් තියෙද්දි සංචාරකයන් රටට ඇවිල්ලා අසනීපයක් දුකක් කරදරයක් වුණොත් සභාපතිතුමනි, ඒ මිනිස්යාටත් මරණය තමයි ඉරණම තමයි අත්වෙන්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා, අපි පැහැදිලිව මේ ආණ්ඩුවේ මේ සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. මේ රටේ ජනතාව කිව්වේ 225ම එකයි කියලා. හැබැයි මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම වෙනස් කියලා පෙන්වන්න පුළුවන් හෘද සාක්ෂියක් තියෙන මන්ත්‍රීවරුන්ට පුළුවන් මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දෙ දෙන්න. අපි යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් අපි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටත් ගිහිල්ලා කියනවා මේ රටේ ජීවත් වෙන ජනතාවගේ මානව හිමිකම් අහෝසි කරලා තියෙනවා, කඩලා තියෙනවා. මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වංචා කරලා හොරකම් කරලා ගෙනෙන ඖෂධ වලින් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අද අහිමි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා මට තප්පරයක් දෙන්න ගරු සභාපතිතුමනි. මේ ළඟදි ගෙනාපු කැටීට වලට පාවිච්චි කරන, එහෙම නැත්නම් ඩයාලසිස් මැෂින්ස් වලට පාවිච්චි කරන මිනි කැප් එකේ ෆංගස් එකක් තිබිලා 10 දෙනෙක් මරණයට පත් වුණා කියලා අද අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඉන්සියුලින් ගේන්න ඩොලර් 1.50ක් වෙච්ච ඉන්සියුලින් එක වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එමර්ජන්සි පර්චේසින් වලින් ඩොලර් 4කට ගෙනල්ලා තියෙනවා. මේ වගේ ඉන්න රටක ජීවත් වෙන්න ලැබිච්ච එක පිළිබඳව අපි කනගාටු වෙනවා.
බොහොම ස්තුතියි ගර්මන්තුමා. කින්ස් නෙල්සන් ගර්මන්තුමා, ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබුණා.
ගරු මූලාසන වන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සංචාරක අමාත්‍යාංශෙත්, ඒ වගේම කෞතුකාගාර පුරාවස්තු ආඥා පන්සල සංශෝධන වලට අදහස් ඉදිරිපත් කරන ලැබීම ගැන සතුටු වෙනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම 1982 ලෝක උරුමයක් බවට පත් කරනවා. හැබැයි අපිට එදා මෙදා තුරු බැරි වෙනවා කිසිම අවස්ථාවකට පොළොන්නරුව දිස්ත්‍රික්කයට එන සංචාරකයෝ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රඳා නැවතිලා ඒ වටපිටාව බලා ගන්න, ඒ පරිසරය අපිට කවදාවත් හදාගෙන දෙන්න බැරි වෙනවා. එන සංචාරකයෝ කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන දේවල් නරඹලා හබර නැත්තම් දමුළු දිස්ත්‍රික්කයට යනවා. ඉතින් විශේෂයෙන්ම යෝජනා කරනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අපිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම දකුණු ආසියාවේ වැඩිම අලි ගණත්තේ ඉන්න ජාතික වන උද්‍යානය තියෙනවා. ඒ වගේම ඓතිහාසික ඉතිහාසයක් තියෙන ගල් විහාරේ, ඒ වගේම වටදාගේ, ඒ වගේම දිමුලාගල, මේ වගේ නරඹන්න පුළුවන් විශේෂ සිද්ධස්ථාන විශාල වශයෙන් තියෙනවා. දැන් ගත්තම ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ගල් විහාරේ නරඹන්නන විදේශ සංචාරකයෙක්ගේ ඩොලර් 25ක් දවසකට අය කරනවා. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 8500ක් 8600ක මුදලක් එක සංචාරකයෙන් අය කරනවා. හැබැයි මේ ගල් විහාරේ නරඹන්නන ඒ සංචාරකයෙකුට දවසකට විතරයි මේ බලපත්‍රය ලැබෙන්නේ. මේක අවම වශයෙන් දවස් 2කට නරඹන්න විදියට මේ බලපත්‍රය ලබා දුන්නොත් මේ සංචාරකයන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රැඳී ඉඳලා මොකද දවසකින් මේව නරඹන්න බෑ. අඩුම ගානේ දවස් දෙකක්වත් යනවා. ඉතින් ඒ නිසා දවස් දෙකකට මේක සීමා වෙන විදිහට මේ ඇතුළ එන ඒ ප්‍රේක්ෂපත්‍රය ලබා දුන්නොත් සංචාරක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නවතී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මූලාසන කරු මන්ත්‍රීතුමනි, දැන් විශේෂයෙන්ම ගත්තම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවැතනේ කෞතුකාගාරය. ඒක 1998 අපිට ඒක නොමිලේ ලබා දෙනවා නෙදර්ලන් රජයෙන් අපිට ලබා දෙනවා. ඒ නෙදර්ලන් රජයෙන් ලබා දෙන කෞතුකාගාරය ඔක්තෝබර් මාසේ 31 මේ වෙනකොට වසර 25ක් පිරිනමනවා. ඉතින් අපිට පුළුවන් ඒකට සමගාමීව ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විදේශ තානාපතිවරු මේවා සම්බන්ධ කරගෙන විශේෂ උත්සවයක් පවත්වලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියන එක අපිට රටට ලෝකෙට කියලා දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම දැන් අපි ගල් විහාරය ගත්තම අපි රටේ අනිත් රටවල් දිහා බැලුවම ඒ අයගේ තියෙන ඒ පුරාණ තියෙන ස්ථාන අපිට ඕන වෙලා කියලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ ස්ථාන 6න් පස්සේ කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. දැන් දවල් කාලෙට මේ තියෙන අධික රස්නෙත් එක කිසිම කෙනෙක් කිසිම සංචාරකෙක් මේව බලන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේකට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හදලා හවස 6න් පස්සේ මේකට ඒ අවශ්‍ය කරන දේවල් යොදවලා හවස 6න් පස්සෙත් මේවා බලන්න යන්න පුළුවන් විදිහට හැදුනොත් අනිවාර්යයෙන්ම සංචාරකයෝ ඒ යන ප්‍රදේශවලට රැය අනිවාර්යයෙන්ම නවතිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තම සංචාරක පොලිසි. දැන් අපි දකිනවා සංචාරක පොලිසි කියලා හැමතැනම තියෙනවා. විශේෂයෙන්ම අපි හික්කඩුවට ගියත් මිරිස්සට ගියත් මේ යන හැම තැනකම තියෙනවා බෝඩ් ලෑලි දාලා තියෙනවා සංචාරක පොලිසිය කියලා. හැබැයි මේ සංචාරක පොලිසිය වලට ලබා දෙන පහසුකම් ලබා දීලා තියෙනවද? අපි කිසිම අවස්ථාවක මේක දකින්නේ නැහැ. පමණක් තැන් වලට අවශ්‍ය කරන බයිසිකල් ටික ලබා දීලා නැහැ. බයිසිකල් තිබුණත් මොටර්සයිකල් තිබුණත් ඒවට අවශ්‍ය කරන ඉන්ධන ටික ලබා දීලා නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න රාශියක් මැද්ද ඇතුලේ තමයි මේ සංචාරක කර්මාන්තය ගැන කතා කරන්නේ. මම දැක්ක හරින් ප්‍රනාන්ද මන්ත්‍රීතුමා ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා සංචාරක කර්මාන්තේ ප්‍රවාදනය කරන්න ඕනේ කියලා එතුමා කතා කරලා තියෙනවා. ඉතින් එතුමා සංචාරක ඇමතුමා විදියට මම හිතන්නේ උත්සාහයක් දරනවා ලංකාවට සංචාරක එන්න. හැබැයි ලංකාවට සංචාරකයෝ ගේන්න එන ගුවන් ටිකට් පත අධික මිලයි. ඒ අධික මිලක් දීලා සංචාරකව ලංකාවට ආවත් ඒ සංචාරකවන්ට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න බැරි වෙලා තියෙනවා අපේ හොටල් ශේෂ්ත්‍රයේ ඉන්න අයට. විශේෂයෙන්ම බඩු අවශ්‍ය කරන හොටල් වලට අවශ්‍ය කරන බඩු ආනයනය කරනක සීමා කරලා තියෙනවා. ඉතින් සංචාරකව ගෙවන මුදලට මේ කිසිම දෙයක් ඒ සංචාරකවන්ට පමණක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඒ සංචාරකවන් පුරුදුලා තියෙනවා බාලි රටට යන්න, මෝල්ඩිව්ස් වලට යන්න, මේ වගේ රටවල් වලට යන්න ඒ අය උනන්දු කරනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සංචාරකව ගැන කතා කරනවා නම් සංචාරකයෙන් අපේ රටේ ආදායම අපි වැඩි කරගන්න ඕන නම් ඒයට අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික සහ ඒයට අවශ්‍ය කරන ටික ලබා දෙන්න අපි කරොත් මම හිතන්නේ මීට වඩා සංචාරක අපිට අපේ රටට ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන අපේ රටේ තියෙන මේ ජාතික වන උද්‍යාන, මේ ජාතික වන උද්‍යාන ගත්තම මං හිතන්නේ මේ වගේ සේවය කරන විශේෂම මාර්ග උපදේශකවරු, මේ මාර්ග උපදේශකවරුන්ට දවසකට ලබා දෙන්නේ රුපියල් 750ක් වගේ ඉතාම සොච්චම් මුදලක්. ඉතින් මේ මුදලෙන් පුළුවන් ද දවසකට 750ක් ලබා ගන්න මාර්ග උපදේශක කෙනෙකුට පුළුවන් ද ජීවත් වෙන්න? ඉතින් ඒගොල්ලන්ගෙන් උපරිම සේවයක් බලාපොරොත්තු වෙනවා සංචාරකව ලංකාවට එන ඒගොල්ලෝ හරහා තමයි මේ පාක් වල යන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ මං හිතන්නේ මානසිකත්වය සම්පූර්ණයෙන් වැටලා තියෙන්නේ. ඉතින් අද රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක රුපියල් 750ක් වගේ පුංචි සොච්චන් දීමනාවක් දීලා පුළුවන් ද ඒගොල්ලන්ගේ උපරිම සේවයක් ලබා ගන්න? ඉතින් විශේෂයෙන්ම මම යෝජනා කරනවා මූලාසන ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ රටේ තියෙන මේ ජාතික වන උද්‍යාන ටික, විශේෂයෙන්ම යාල ජාතික වන උද්‍යානේ, ඒ වගේම උඩවලවේ මින්නේරිය කවුඩුල්ල මේවට එන සංචාරකෝ නැවත අපේ රටට ගෙන්න ගන්න ක්‍රමවේදයක් අපි හැදුවොත් මීට වඩා සංචාරක අපේ රටට ඒවි. අඩුම ගානේ ගෙවන මුදලට මැප් එකක්වත් මේ සංචාරකවන්ට ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පුංචි දේවල් අපි හදාගත්තොත් මම හිතන්නේ සංචාරකයන්ගෙන් අපේ රට මම හිතන්නේ මීට වඩා දියුණුවකට පත් කරගන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අවසාන වශයෙන් කියන්න ඕන මේ පනත් අපි හැම වෙලෙම මේ පාර්ලිමේන්තුවට ගේනවා. ඒ වගේම අපි මේවට විරුද්ධව කතා කරනවා, මේවට පක්ෂපාතීව කතා කරනවා. හැබැයි මේවා කොච්චර කතා කරත් මේවා හෙට දවසේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මොකටද මේ පාර්ලිමේන්තුව අපි මෙච්චර කාලේ නාස්ති කරලා උගුරට ලේ රහනකම් කෑ ගහලා පළක් නැහැ. ඉතින් ඒ නිසා කරු මූලාසන මන්ත්‍රීතුමනි, මම කනගාටු වෙනවා අද මේ විශේෂ භාර ඇමතුමාවත් මේක ඇතුළේ ඉඳලා මේවට උත්තර දීලා මේවා ගැන අපි කියන දෙයක් යම්සි දෙයක් තියෙනවා මේකේ නිවැරදි කරා නම් ඊට වඩා හොඳයි කියන එකත් යෝජනා කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුති කරුමන්තුමා. ඊළඟට
ලලිත් එල්ලාවල ගර්මන්තුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනේ ගරු මන්තුමනි, අද ඇත්තටම අපි මේ කතා කරන අවස්ථාවේදී මාත් කනගාටු වෙනවා. මේ අවස්ථාවේදී අපේ ඉදිරිපෙළ එකම කැබිනට් ඇමතිවරයෙක්වත් සභාවේ නොසිරීම පිළිබඳව. මොකද මේ දෙවෙනි පෙළත් නැහැ. ඉතින් මේක මේ සියලු වරප්‍රසාද සියලු භුක්ති විඳගෙන අද මේ අය අඩුමතරමේ මන්ත්‍රීවරු කියන්නේ මොකද්ද කියලා අහන්නවත් මේ අය පාර්ලිමේන්තුවේ නැහැ. ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා. කනගාටු වෙන ගමන් අපි රජයේ වැඩපිළිවෙල අපිට මෙතනින්ම හිතා ගන්න පුළුවන්. මේ ජනාධිපතිතුමා ඇතුළු රජය තේරුම් ගන්න ඕන මේ සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්න නම් අද මේ විදිහට කරන්න බෑ කියලා. මොකද අද අපි දන්නවා සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්න කියලා අද මොකද කරන්නේ? අද සංචාර ව්‍යාපාරයේ දියුණු කරන්න කියලා ගමින් ගමට අරක්කු බාර් ටික දානවා. අරක්කු බාර් දාලා පුළුවන්ද සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්න? දැන් අපේ ආසනවල ගත්තාම අද අපිට බේරිල්ලක් නැහැ ජනතාවගෙන් මේ අරක්කු බාර් ටික නවත්තලා දෙන්න කියලා. ඉතිහාසයේ කවදාවත් තීච්ච නැති ආසනවල අද අරක්කු බාර් එක දානවා. අද මේ තැනට අද වැටලා තියෙනවා. අද ඒ නිසා මම කියන්නේ මේ අරක්කු බාල් දාලා රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. ඒකත් එක්කම අද පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න බෑ. ඒ පැමිණිල්ල කරලා එනකොට මේ මනුස්සයා පැමිණිල්ල කරපු මනුස්සයා මරලා දාලා. ඒ වගේම පොලිසියක නිලධාරියෙකුට අද මද්‍රව්‍ය වලට විරුද්ධව යන්න බෑ. විරුද්ධව ගියාම මේ මද්‍රව්‍ය වලට විරුද්ධව යන නිලධාරියාගේ පවුල් වල අයට තර්ජන කරනවා. ඒ වගේම තමයි මේකේ ඇත්තටම මන්ත්‍රීවරු කනගාටු වෙනවා. අද මන්ත්‍රීවරුන්ට අරක්කු බාර් පෝමිට් දෙනටන්ට අද රට වෙටිලා. අද රෝහලකට යන්න බෑ. රෝහල් වල වැහෙන තත්ත්වයට පත් වෙලා. අද රෝහල් වල ගත්තාම අපි දැක්කා වෛද්‍යවරු සාමාන්‍ය වෛද්‍යවරු 800කට වඩා අද රට හැර ගිහිල්ලා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු අද 278කට වඩා රට ගිහිල්ලා. ඒපේ තවත් 5000කට වඩා වෛද්‍යවරු අයදුම් කළා තිනවා රට හැර යන්න. ඒ වගේම ගුරු වෘත්තිය අපේ 40000ක විතර අඩු පුරප්පාඩු තිනවා. ඒ පුරප්පාඩු තින අතරේ මේ වෙනකොට ගුරුවරු 5000කට වඩා අද විදේශගත වෙලා. තව විශාල ප්‍රමාණයක් අද ඉල්ලුම් කළා තිනවා. අද යන්න අද 10000කට වඩා ඉල්ලුම් කළා තිනවා නැවත යන්න. ඒකත් වගේම විශ්වවිද්‍යාලවල මාචාර්යවරු ආචාර්යවරු අද විශාල ප්‍රමාණයෙන් විදේශගත වෙලා. අද විශාල ප්‍රමාණයක් යන්න බලාගෙන ඉන්නවා. අද ඒ වගේම තමයි ඉංජිනේරුවරු මේ වගේ අය අද යන්න කටයුතු කරනවා විදේශගත වෙලා. ඒ වගේම විදුලි බිල ජල බිල මිනිස්සුන්ට දරා ගන්න බෑ. අද දවසකට 5000ක් 10000ක් විතර විදුලි බිල ජල බිල ගෙවා ගන්න බැටුව ඒ විසන්දි කරනවා. අද ඒ තැනට පත් වෙලා අද මිනිස්සුෙකුට දරුවෙකුට මාළු කෑල්ලක් බිත්තරයක් ගෙනත් දෙන්න බැරි තැනට මිනිස්සු වැටිලා. ඒ වගේම රටේ ජනගහනයෙන් 27%ක් තුන් වේල කන්න බෑ. ඒ වගේම රටේ ජනගහනයෙන්
තව විනාඩි දෙකක් තිබෙනවා ගර්මන්තුමා.
60%ක් ණය වෙලා කන්නේ. අද මේ තත්ත්වයට රටපත් වෙලා. ඒ වගේම තමයි අද සිමෙන්ති මිල යකඩ මිල අහස උස්සට නැගලා. මේ හේතුව නිසා වැඩ වැඩ කරන මිනිස්සයට මේසන් වැඩ කරන මිනිස්සයට රැකියාව නැති වෙලා. අද ලංකාවේ අපි හිතුණා සිමෙන්ති කර්මාන්ත දානකොට ලංකාවේ සිමෙන්ති මිල අඩු වෙයි කියලා. යකඩ කර්මාන්ත දානකොට මේවා අඩු වෙයි කියලා. නමුත් රජයෙන්ම ඒවා වැඩි කරලා දුන්නා සිමෙන්ති කර්මාන්තලා පටන් ගන්නකොට. ඉතින් මේ වගේ තත්ත්වයකට රටපත් වෙලා ඒ වගේම රජයේ සේවකයෝ අද රජයේ සේවකයෝ කියන කතාව. රජයේ සේවකයෝ අද සාමාන්‍ය සේවකයා රජයේ සේවකයා හිඟා කර්තන්ත පත් වෙලා. මොකද රුපියල් 45000ක් 50000ක් පඩියක් අරගෙන අද ජීවත් වෙන්න බැරි තැනට අද ඒ අය පත් වෙලා. ඒ වගේම තමයි මේකේ අපි දැක්ක දේ තමයි අද කර්මාන්ත වැටෙනවා. සංචාර කර්මාන්ත ඒවා මේ ගාමන් ටික මේ සියල්ල අද වැටෙනවා. අද ඒවා රස්සාවල් කරගන්න විදියක් නැහැ. මේ තැනට මේ පත් වෙලා තියෙනවා. ඒ වගේම මම කියන්න ඕන අපි ඇත්තටම මේ රට අද කොහොමද කන්නේ? අද මන්ත්‍රීවරු තේරුම් ගන්න ඕන අද මේ රට දුවන්නේ ණයට අරගෙන. අද අපිට ණය ගත්තේ වාරික ගෙවා ගන්න බැරුව ඉන්නේ. හැබැයි තවත් ණය වෙනවා. ණය වුණත් තමයි නිෂ්පාදන ආර්ථිකයකට යනවා. අද එහෙම නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ ණය ගන්නවා, රට විකුණනවා, කනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා අපි කොහෙටද යන්නේ කියනකයි මට අහන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ අපි දැක්කා මේ අපි මේක අපිට නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා
ගියාට
පස්සේ විදේශගත වුණාම අපේ ඇඟ හිරිවැටෙනවා. මොකද හේතුව මොකක් විකුණන්න පොරොන්දු වෙලා ඇයිද දන්නේ නැහැ කියලා. ඒ නිසා මම කියන්නේ සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්නට පෙර මේ රටේ මිනිස්සු අද මරබිය ඇති වෙලා, ඒ වගේම බඩකින් ඇති වෙලා, ඒ වගේම අපේක්ෂා බංගත්වය ඇති වෙලා, ඒ වගේම රෝබිය ඇති වෙලා, ඒ වගේම අනාරක්ෂිත බිය ඇති වෙලා, මෙන්න බිය පහෙන් තමයි මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ. ඒක නිසා අනිත් සියලු දේට වඩා මෙන්න මේ බිය පහ නැති කරන්න ඕන. ඒක නිසා මම කියන්නේ මේකේ 10%ට වඩා මම දැක්කදී මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මට හිතුණා අවුරුදු 70කට වැඩි අය මේ 10%කට වඩා ඉන්නේ. මේකේ මේ මෙන්න මේ අය
අද
තමන්ගේ කැමැත්තෙන්ම මේයන් ඉල්ලා හස්සෙන්න ඕන මේ රට හදන්න. ඒ වගේම මේකේ මේ හොරකම් කරපු මංකොල්ල කාපු මේ අය මේ පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න ඕන. අයින් වෙලා මං ඉල්ලා සිටින්නේ හොඳ මන්ත්‍රීවරු හොඳ මිනිසුන්ට එකට එකතු වෙන්න. එකට එකතු වෙලා හොඳ ආර්ථික වැඩ පිළිවෙලක් හදන්න. ආර්ථික වැඩ පිළිවෙලක් හදලා මෙන්න මේ පස්බියෙන් ජනතාව ගොඩ ගන්න එකතු වෙන්න කියන ගෞරවණීය ආරාධනය තමයි මම මේ සියලු මන්ත්‍රීවරුන්ට මේ වෙලාවේ කරන්නේ.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. ගරු ඩී වීරසිංහ මන්තුමා ඔබතුමාට ගරු නිපුණ රණවක මන්තුමා ඔබතුමාට අවස්ථාව ලැබෙන විනාඩි 4ක කාලයක්.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අද දිනේදී අප රට තුළ සංචාරක ප්‍රදේශ ලෙස ඉතාමත් වැදගත් සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන සංචාරක සංවර්ධන ප්‍රදේශ ලෙස නම් කිරීම සඳහා ඉදිරිපත් කළ ඇති ගැසට්පත්‍රයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අද දින ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ අතර මාතර දිස්ත්‍රික්කය තුළ ඇති වැලිගම සහ මාතර ප්‍රදේශ කිහිපයක් මෙහි සංචාරක ආකර්ෂණයක් සංවර්ධනය කළ යුතු ප්‍රදේශ ලෙස නම් කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාටත් හරින් ප්‍රාන්ත අමිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මාතර දිස්ත්‍රික්කය යනු හිරිකැටියේ ඉඳලා විදිගම දක්වා ඉතා මනස්කාන්ත වෙරළ තීරයක් පවතින දිනියාය ප්‍රදේශයට එද්දී සිංහරාජ වැසි වනාන්තරයත් එක්ක ඉතාමත් අලංකාර සංචාරක වටිනාකමක් තියෙන ගාල්ල කොටු හා සමාන වටිනාකමක් තියෙන මාතර නගරයේ පිහිටි ලන්දේසි කොටුවක් තිබෙන ඉතාමත් මනරම් දිස්ත්‍රික්කයක්. හැබැයි විශ්වාස කරනවා ගාල්ලෙන් ගාල්ල කොටුවෙන් ගාල්ල ජනතාවට ලැබුණු වටිනාකම අපිට මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට මාතර කොටුව සංවර්ධනය කරලා ලබා දෙන්න බැරි වුණා කියලා. යුනෙස්කෝ සයිට් එකක් විදිහට ප්‍රකාශ කර තියෙන සිංහරාජ වැසි වනාන්තරයේ දෙනියාය ප්‍රදේශයේ තිබුණට ඒ හරහා ඒ අවශ්‍ය වටිනාකම නිසි වටිනාකම දෙනියාය ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට අපිට ලබා දෙන්න බැරි වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් විවිධ මෙම ස්ථාන දියුණු කිරීම සඳහා විවිධ ආණ්ඩු විසින් විවිධ පුද්ගලයන් විසින් විවිධ යෝජනා සහ විවිධ වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරාට යෝජනා කරාට ක්‍රියාත්මක කරාට මම විශ්වාස කරනවා අපිට මේ වටිනාකම මාතර දිස්ත්‍රික්කයට ලබා ගැනීමට බැරි වුණා කියලා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පරයව කටයුතු කරන කාලේ මංගල සමරීර මැතිතුමත් හිටපු අපේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එතුමා ගොඩනගපු මහා මාතර සංවර්ධන සැලැස්ම මම විශ්වාස කරනවා අද දිනයටත් මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරයා විදිහට වැඩ ආරම්භ කළා මේ අවුරුදු 2-3 ඇතුළත අපි ඉදිරියට ගෙන යන්න වැඩි දියුණු කරන්න කටයුතු කරේ මේ මහා මාතර සංවර්ධන සැලැස්ම. ඉතින් ඒ හරහා දිනියායේ සංචාරක කලාපයක් විදිහට නම් කළා සංචාරක හෝටල් කලාපයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සංචාරක අධිකාරියත් එක්ක නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක ඉදිරිපත් කළා තියෙනවා. ඒත් එක්කම ගිය සතියෙ වෙද්දී ගරු කැබිනට් අමාත්‍ය කාන්චන විදේශේකර මැතිතුමාගේ මූලිකත්වයෙන් අපි මාතර කොටුව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් විශේෂයෙන්ම අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක රජයේ මුදල් මේ සඳහා වැය කරන්නට බැරි වුණාට පෞද්ගලික අංශයත් එක්ක පෞද්ගලික ආයෝජකයන් එක්ක එකතු වෙලා මේ ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ඒ නිලධාරීන්ට අපි උපදෙස් ලබා දුන්නා. ඉතින් අපි විශ්වාස කරනවා
තව විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට මම තුමා
විශ්වාස කරනවා මේ දැන් වැලිගම ප්‍රදේශය විතරක් නම් කරලා තිබ්බට හිරිකැටිය දෙනියාය ගැටවරු ව එළමල් දෙනිය වැනි පුරාවිද්‍යා වටිනාකම් තියෙන ස්ථානත් මේ දිස්ත්‍රික්කය තුල තියෙන ඉදිරියේදී ඒවත් සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු ගොඩනගා ගැනීමද අපි විශ්වාස කරනවා. සංචාරක කර්මාන්තය කියන්නේ මේ රටේ පෞද්ගලික අංශයත් එක්ක ලෝකේ පුරාවට පෞද්ගලික අංශයත් එක්ක දිනු වෙච්ච කර්මාන්තයක්. ඉතින් අපි රජයක් විදියට කරන්න ඕන සංචාරක කර්මාන්තයේ මේ පෞද්ගලික ආයෝජකයන්ට පෞද්ගලික හිමිකරුවන්ට විවිධ නීති හරහා ඇති වෙලා තියෙන බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය වටපිටාව නිර්මාණය කරන්න ඒ සඳහා වැඩපිළිවෙලක් අද ගොඩනැගෙනවා කියන විශ්වාසයක් අපිට දිනිත බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මිලියන 5ක් අවුරුද්දකට ගෙන්නන සංචාරක සැලැස්මට අවශ්‍ය වැඩපිළිවෙල මේ කටයුතු හරහා අපිට ගොඩනගන්න අවස්ථාවක් ලැබේ කියලා ඒකින්ද ඉතා කෙටි කාල සීමාවකදී කෙටි දැනුම් දීමක් ඇතුළත මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම කියන දෙනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කර්මන්තුමා. අද දිනට නියමිත ප්‍රධාන වැඩ කටයුතු විෂය අංක 2 ප්‍රධාන සංවිධායකතුමා ගරු සභාව එකඟද?